SBS Radio.
සුපුරුදු පරිදි සත්‍යන්තයේ විරාමයෙන් අනතුරු අපි සූදානම් ශ්‍රී ලාංකික පුවත් විමසුම සමගින් එක්වන්නට අද වැඩසටහනෙන් අපි පළමුවෙන්ම අද ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම ඊයේ දිනේදී සිදු වුණා. මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍යවල වැඩි වශයෙන් කතාබහට ලක්වන කාරණය බවට පත් වුණා. අපි මේ පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් ජුඩිතයාවල සමගින් කතාබහ කරන්නට සූදානම්. මනෝජ් සමගින් කතා බහ කරන්නට පෙර විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා බවට පත් වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඒ වගේම තවත් දේශපාලකයන් කීප දෙනෙක් මේ පිළිබඳව දැක්වූ අදහස් වෙත අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නට සූදානම්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ පළමු වරට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලේකම් ධුරයට පත්වීම. මම හිතන්නේ 56 දරුවෙක් විදිහට මම හරි ආඩම්බර වෙනවා. තාවකාලික මණ්ඩලයේ ලේකම් ධුරයට මා තෝරා ගැනීම ගැන මෙරටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ, මෙරටේ තරගකාරී පක්ෂ දෙක 1952 පටන් ගත්ත බණ්ඩාරනායක පක්ෂයට වර්තමානයේ වනකොට ඈත ගම්මානයකට ගිහිල්ලා එක අවස්ථාවකදී හම්බන්තොටට, දැන් මේ අවස්ථාවේදී බණ්ඩාරනායක පවුලෙන් මිදිලා තවත් ඈත එතුමා ප්‍රාර්ථනා කරපු ඈත ගම්මානයක ගොවි දරුවෙකුට පක්ෂ නායකත්වය හිමිවන තරමට පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී කරලා තිබෙනවා.
අපි දැන් අද තාවකාලික නිලධාරි මණ්ඩලයක් අපි තෝරාපත් කරගත්තා. මේ තාවකාලික නිලධාරි මණ්ඩලය මාස එකමාර තුල අපි පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා අවසන් කරනවා.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. ඒක 4-5 කැඩිලා. අද ඔය ඔක්කොම තන්ත්‍ර වෙනස් කරලා ඉන්නේ 23 දෙනයි. ඔය 23 දෙනාගේ භාගයක් විතර හිටාන ඉදර මහින්ද රාජපක්ෂ මැතිමත් එක්ක එකතු වෙනවා. අපිට තියෙනේ ගොලංග ගන්නවද නැද්ද කරන තීන්දුව විතරයි.
කැඩිච්ච නැති පක්ෂයක් නැහැ. UNP එකේ කැඩිලා තියෙනවා. කොහොට්ටුවේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. JVP එකේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එහෙම කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඒක සත්‍යයක්.
අපි විශ්වාස කරනවා මේ රජයෙන් ඉවත් වීමේ තීරණය අලුත් ලේකම්තුමාගේ එකමුතුවෙන් ළඟදීම සිදු වෙයි කියලා.
මනෝජ්, අපි දැන් සූදානම් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය තේරී පත්වීම පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට ඔබ සමගින් මනෝජ්, ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
මනෝජ්, මේ කාරණය කොහොමද ශ්‍රී ලංකාව තුළ වාර්තා වන්නේ සහ ශ්‍රී ලංකාවේ දේශපාලකයන් මේ සම්බන්ධයෙන් ලබා දෙන නිර්වචන මොනවද මේ නව නිලධාරී මණ්ඩලය පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා? පළමුවෙන්ම අපි මේ පිළිබඳව තොරතුරු ඔබගෙන් දැනගන්නට කැමතියි.
ඔව්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එවන තම ආණ්ඩුවෙන් ඉවත් වුණු 16 දෙනාගේ කණ්ඩායම තමයි ප්‍රබල ඉල්ලීම කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනස්කමක් සිද්ධ වෙන්න ඕන. විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන්ගේ වෙනස් වීමේ අවශ්‍යතාවයක් කලින් ඉඳලම සඳහන් කළා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියන යෝජනාව වුණ අරගෙනාව මේව කොයි වෙලාවේද සාකච්ඡා කරන්න කියන කාරණේ විටින් විට මධ්‍යම කාරක සභාව රැස් වුණත් ඔවුන් ගන්නා තීන්දු තීරණවලදී කල් ගියා. ඉතින් ඒ අනුව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලත් ඒ යෝජනා අතර ප්‍රමුඛ කාර්යයක් වුණා. ඔබ දන්නවා ඊයේ දවසේ මේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවත් සබස ලංකා කාරක සභාවත් එක් වෙලා මේ රැස්වුණු රැස්වීමේදී ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් තවත් දින 45ක්, එහෙම නැත්නම් මාස එකමාරක පමණ කාලයක බලාපොරොත්තුවක් තබලා තිබුණා. තවමත් ඔය 16 කණ්ඩායම බලාපොරොත්තු වන විදිහට ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණයක් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ. අපි දැක්ක මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාත් එවැනි අවශ්‍යතාවක් පෙන්නුම් කරේ නැහැ. නමුත් ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච 16 දෙනාගේ කණ්ඩායමේ දිගින් දිගටම ඒ අවශ්‍යතාවය පෙන්නුම් කරා, ප්‍රදර්ශනය කරා, ඒ පිළිබඳව අදහස් දැක්වුවා. ඊයේ දවසේ ඔවුන්ට එහෙම අදහසක් තිබුණා. කොහොම වුණත් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ කටයුතු වලට යම් ඉඩක් ලබා දෙමින් මාස එකමාරක කාලයක් ඉතිරි කරලා තාවකාලික නිලධාරී මණ්ඩලයක් තමයි ඒ දවසේ පත් කරගත්තේ. ඒ අනුව පක්ෂයේ මහලේකම්වරයා විදියට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්මයා තෝරාපත් කරගත්තා. හිටපු මහලේකම් ඇමති දුමින්ද දිසානායක නව ජාතික සංවිධායකවරයා විදියටයි කටයුතු කරන්නේ. පක්ෂයේ උපදේශක මණ්ඩලයේ විදියට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂේ වගේම හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න කියන අය පත් කරගත්තා. ඒත් එක්කම පහුගිය දවස්වල ආණ්ඩුවෙන් ඉවත් වුණු 16 දෙනාගේ කණ්ඩායමේ සමාජිකයන්ටත් මේ සංශෝධනයේදී තනතුරු තවදුරටත් ලැබීම විශේෂත්වයක් විදිහට සංජය අපිට හඳුන්වන්න පුළුවන්. SP දිසානායක මහත්මයා පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස පත් කළා. WDJ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන් මේ අය සියලු දෙනාම ආණ්ඩුවේ තනතුරු අත්හැරපු අය. ඔවුන් පක්ෂයේ නව ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් විදිහට පත් කරා. ඒත් එක්කම අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, ඔහුත් තවමත් ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරු ඔහුත් ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් විදිහට පත් කරා. ඒ අනුව පක්ෂයට පත් කරපු උපසභාපතිවරුන් ගාන 11ක් දක්වා වැඩි වෙනවා. ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර කියන අයත් පක්ෂයේ අලුත් උපසභාපතිවරුන් විදිහට පත් කරා. ඊට අමතරව HM ෆෞසි, සරත් අමනුගම, මහින්ද අමරවීර, රෙජිනෝල් කුරේ, පේසේන ගමගේ විජිත් විජයමුනි සොයිසා, මහින්ද සමරසිංහ, ශාන් විජේලාල් ද සිල්වා, ඒත් එක්කම අංගජන් රාමනාදන් කියන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස පත් කරලා තියෙනවා. මේ තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මාධ්‍යට අදහස් දැක්වුවා. එහිදී එතුමා තමයි සඳහන් කළේ නව නිලධාරී මණ්ඩලය පත් කරලා තියෙන දවස් 45කට තාවකාලික පදනමකින් තමයි මේ පත් කිරීම සිද්ධ කරේ කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඉතින් ඒ අනුව ඉදිරියේදී තව මාස එකහමාරක විතර කාලයක් ඇතුළත පක්ෂයේ ප්‍රතිසංවිධානයේ ඉවර කරලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මැතිතුමා ඉල්ලා සුයිමේ ලිපියක් බාර දුන්නා. ඒකත් Taman පිළිගත්තා. ඒ අනුව තමයි අලුත් නිලධාරී මණ්ඩලය පත් කරේ කියන අදහසත් ජනාධිපතිතුමා සඳහන් කළා. අභිනවයෙන් පත්වෙච්ච රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්යවරයා සඳහන් කළේ ජාතික වැඩපිළිවෙලක් එක්ක දේශීය ජාතික දැක්මක් සකස් කිරීම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඒ සඳහා ප්‍රජාව එකතු කරලා සංවාදයේදීම තමයි තමන්ට පැවරලා තියෙන මූලික කාර්යභාරය කියලා තුමා සඳහන් කළා. දුමින්ද දිසානායක අමාත්‍යවරයාගෙනුත් පක්ෂයේ ලේකම් දුරේ අත්හැරීම සම්බන්ධයෙන් අදහස් විමසෝ. ඔහු කිව්වේ තනතුරු මැරණකම් තියාගන්න බෑ, තනතුරු නැති වුණා මේක ලබා ගන්න රටම අවුල් කරන අයත් අපිට දකින්න තියෙනවා. ඒ අතරේ පක්ෂයේ තමන්ට ඕන නම් තනතුරු ප්‍රශ්නයක් නෑව කැප කරන්න සූදානම් කියලා හිටපු මහලේකම්වරයා සඳහන් කළා. ඒත් එක්කම මහින්ද අමරවීර නව උපසභාපතිවරයෙක් විදිහට මහින්ද අමරවීර ඇමතිවරයා පත් වුණා. එතුමත් කිව්වේ පක්ෂ කැඩීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී පක්ෂ කැඩෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යම් බෙදීමක් තියෙනවා, කොහොම වුණත් අපේ අරමුණ ඊළඟ පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය කරන්න, අපේම ජනාධිපති අපේක්ෂකයෙක් එක්ක ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන්න කියලා ඔවුන් අදහස් පළ කළා. ඒත් එක්කම විශේෂයෙන් ආණ්ඩුවෙන් වත්තු 16 දිනාගේ කණ්ඩායමේ ඇතැම් සමාජිකයින්ගෙනුත් මාධ්‍ය ප්‍රශ්න කරා ඊයේ දවසේ. ඔවුන් කිව්වේ රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්යවරයා පත්කිරීමම යම් ප්‍රගතිශීලී පියවරක්, ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියන මතය තවදුරටත් ආරක්ෂා කරගන්න, එම නැත්තම් ඔහුට යම් අදහසක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එක්සත් ජාතික පක්ෂය එකට ආණ්ඩු කරන්න බැහැ කියන එක පිළිබඳව, ඒ අනුව මේ ප්‍රගතිශීලී පෙරපුණත් එක්ක ඔහු නව ලේකම්වරයා විදිහට මේ පිළිබඳව කරුණු වාර්තා කරයි තීරණයක් ගන්නේ පත්වීමත් හේතුවයි කියලා ආණ්ඩුවේ තනතුරු අත්හැරපු 16 දෙනාගේ කණ්ඩායම නියෝජිතයිනුත් අදහස් පළ කළා.
මනෝජ, ඒ වගේම දැන් මේ වත්මන් රජය පත් වෙනකොට, විශේෂයෙන්ම මේ සභාග රජය ශ්‍රී ලංකාව තුළ පත් වෙනකොට, ඔවුන් විසින් මැතිවරණයට ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත් කළ දින 100 වැඩපිළිවෙල සුවිශේෂී තැනක් ගත්ත. මේ දින 100 වැඩපිළිවෙල සහ ජනාධිපතිවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශ කීපයක් සම්බන්ධයෙන් මේ වෙන විට මතභේදාත්මක තත්වයක් මතුව තිබෙනවා. දැනගන්නට කැමති මනෝජ, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්වන සහ වර්ධනය වෙමින් පවතින කරුණු කාරණා පිළිබඳව ඔබගෙන් අදහස්.
ඔව්, දින 100 වැඩපිළිවෙල ඇතුළුව රජයේ ක්‍රියාකාරකම් කිහිපයක් ජනාධිපතිතුමා දැඩිව විවේචනය කළා. පහුගිය බදාදා දවසේ මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ අනුස්මරණයක් වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සංවිධානය කරලා තිබුණු උත්සවයකදී එතුමා සඳහන් කරපු විදිහට එතුමාට මුලින් ආරාධනා කරලත් නැති වෙච්ච අවස්ථාවක තමයි එතුමා මේ අවස්ථාවට සහභාගී වුණේ. විශේෂයෙන් චෝදනා එල්ල වුණා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ අලුත් ආණ්ඩුව හදන්න මැදිහත්වල වැඩ කටයුතු කරලා උන්වහන්සේගේ බලාපොරොත්තු කීපයක් තිබුණා. ඒවට රජය ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන චෝදනාවක් තිබුණා. ඉතින් එය පදනම් කරගෙන තමයි ජනාධිපතිතුමා මාධ්‍යම හඳුන්වපු විදිහට ටිකක් සැර කතාවක් කරේ. එතුමා කිව්වේ දින 100 වැඩපිළිවෙල හැදුවේ කවුද කියලාවත් මම දන්නේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරේ බාරගත්තු හින්දා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන් වුණා. මන්ත්‍රීවරු 225ක් තියෙන පාර්ලිමේන්තුවක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීධුර 47ක් තියාගෙන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන් වුණේ එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තු නිසා. මෙවැනි අදහස් පළ කළා. ඔබ දන්නවා ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බාරගත්තු නිසා තමයි මේ ආණ්ඩුව අවුල් වුණේ කියලා ඇතැම් අය අදහස් ප්‍රකාශ කරනවා. නමුත් ඒ වෙලාවේ තිබුණු ජනවරම අනුව එහෙම නොකර බෑ කියන දේ තමයි ජනාධිපතිතුමා ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහ කළේ. ඒත් එක්කම එතුමා දිවුරුම් දීලා අගමැති විදියට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විශ්වාස භංගය ගේන්න සූදානම් වෙච්ච අවස්ථාවේදීත් ඒවා බේරගන්න පුළුවන් වුණේ එතුමා මේ සභාපති දුරේ හිටපු හින්දා, ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේ හිටපු හින්දා රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයෙන් බේරා ගන්න පුළුවන්කම ලැබුණා. රාජ්‍ය බැංකුවල මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස් කරන්න කැබිනට් මණ්ඩලයේ යෝජනා ගෙනාවා. ඒවා මාස 3ක් තිස්සේ ඒවට විරුද්ධව තමන් සටන් කරා කියලා කිව්වා. බහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා චන්දෙන් පැරදිච්ච දවසේ ගමට යන්න හෙලිකොප්ටර් දීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. යම් ආරක්ෂිත උපකරණයක් පිළිබඳව අදහස් පළ කළා. මේවා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මොනවද කියන්නේ කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්න හිටියා. මම ඊට කලින් මතක් කරන්න සංජය, ඒකාබද්ධ විපක්ෂය පෙරේද දවසේ පළවෙනිදා යම් නිවේදනයකුත් නිකුත් කරලා තිබුණා ජනාධිපතිතුමා කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්. අර මම කලින් කිව්වාගේ පොපුරා ද්‍රව්‍ය හඳුනා ගන්න භාවිත කරපු යන්ත්‍රයක් හිටපු ජනාධිපතිතුමා අරගෙන ගිහිල්ලා කියන අදහස මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිතුමා විදිහට කරා. ඒක මුළුමනින් අසත්‍යක් කියලා ඒ ප්‍රකාශය දැක්වෙනවා. ඒත් එක්කම තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අයථා බලපෑම් සිදු කරනවා කියලා ජනාධිපතිවරයා කරපු ප්‍රකාශයටත් ඔවුන් උත්තර දීලා තිබුණා. දළ සලහපිරු මන්ත්‍රීවරයා ප්‍රකාශයෙන් අහන්නේ මේ පරීක්ෂණ ආණ්ඩු හිඟන්නාගේ තුවාලයක් කරගෙන තියෙනවා, වසර 3 යනකම් මේ පරීක්ෂණ අවසන් කරන්න නොහැකි වෙලා තියෙන්නේ ඇයිද කියලා ඔවුන් ප්‍රශ්න කරා. හොඳයි, එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් ගත්තු පියවර මොනවද කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණානේ. බ්‍රහස්පතින්දා උදේම රනිල් වික්‍රමසිංහ මහත්මයා සිරිකොතට ගියා ඒ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට. කොමරාජ් අග්‍රාමාත්‍යවරයා කියලා තිබුණේ ඒ සම්බන්ධයෙන් අපි අදහස් දැක්වීමක් නොකරෙමු කියලා. ඒත් එක්කම දිනසීය වැඩපිළිවෙලට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය විහාර මහදේවි එලිමහන් රංගපීඨයේ බුදු පිළිමේ ඉස්සරහා එළිදක්වන වෙලාවේ ජනාධිපතිතුමා කතා කරපු කතාවකුත් දැන් සමාජ ජාලවල ප්‍රසිද්ධ වෙලා තිනවා. එතුමා කියන්නේ දිනසීය වැඩපිළිවෙල හදන්නේ ක්‍රියාත්මක කරන්න තමන් කැප වෙනවා කියලා. දැන් එතුමා වෙන දෙයක් කියනවා කියලා බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි මැතිතුමා කියලා තිනවා. දිනසීය වරුණු ගමන් පාර්ලිමේන්තුව විසිරුවන්න එක්සත් ජාතික පක්ෂය යෝජනා කරා. සිවිල් සමාජ සහ සෝභිත හාමුදුරුවෝ කිව්වේ 19 සංශෝධනයේ සම්මත කරලා විසිරුවන්න කියන එක. ඒ හින්දා ඒකට තව කල් ගමු කියලා ජනාධිපතිතුමාමයි සඳහන් කරේ කියලා අගමැතිතුමාම සිහිපත් කරලා තිබුණා. අනිත් එක මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙදර යන්න එතුමා චන්දින් පරාද වුණාට පස්සේ හෙලිකොප්ටර් දුන්නා කියන කතාවට උත්තරයකුත් දීලා තිබුණා. 2016 අවුරුද්දේ අප්‍රේල් 9 ජනාධිපතිතුමා කරපු කතාවක එතුමා කියලා තියෙනවා මහින්දට හෙලිකොප්ටර් දුන්නේ තමන් කියලා. දැන් ඒක අගමැතිතුමාගේ ඇඟේ ගහන්න හදනවා. සමාජ ජාලවල ඒ වීඩියෝ එකත් හුවමාරු වෙනවා තමන් දැක්ක කියලා සභානායක ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා කියලා තිබුණා. ඉතින් මේ අනුව මේක නිකන් මත ගැටුමක ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ.
බැඳුම් කර වංචාවට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තිබෙන ගැටලු පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ බැඳුම් කර වංචාවේදී මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනාගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන්න කියලා පසුගියදා විශේෂයෙන්ම දේශපාලනය තුළ දැඩි කතාබහක් ඇතිව තිබුණා. මේ පිළිබඳව පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයා. ඒ වගේම කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන් මහත්මයාත් මේ පිළිබඳව යම්කිසි ආකාරයකින් ප්‍රකාශයක් කරනවා අපි දැක්කා මාධ්‍යවලින්. පසුගිය දිනවල අපි මේ ප්‍රකාශ දෙකට පළමුවෙන්ම අවධානය යොමු කරමු. ඉන් අනතුරු අපි සූදානම් ඔබත් සමගින් මේ පිළිබඳව කතා බහ කරන්නට.
සිරිත් පරිදි අවුරුද්දේ කාලයක ආවෘත්තව තිබේ වහල තියන්න ඕනේ කියන ගානට වැටලා තියෙන්නේ මේ ඇනෙක්සස් ටික. නමුත් මේ රිපෝට් එක එහෙම නෑ. ඒක විවෘතයි. මේක මගේ තීන්දුවක් නෙවෙයි. මේක ආවෘත කිරීම හෝ විවෘත කිරීම. ඒක කොමිසමේ තීන්දුව. මම කියලා නෙවෙයි මේ කොමිසම මේක දෙන්නේ. මේ කොළ බාර දෙන වෙලාව දෙන්නේ. මේක පෙන්වනනම් හොඳයි ජනතා දැනගන්න. ඒ මහත්මයා මේක ආවෘත කිරීම කළ දෙන්නේ මම නෙවෙයි. ලේකම්තුමත් මේ නදීරා රූපසිංහ මෙතනියත් අතර ගනුදුරම්සක් කියන මේකන් තුරේ කිසිම ගනුදුරක් නැහැ.
මනෝජ් අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම මේ අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට කියන මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් හෙළි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු.
ඔව්, දැන් ඒ අතරින් 2 මුදල් ලැබුණා කියන කාරණය පිළිගත්තා. දෑසිරි ජයසේකර ඇමතිතුමා සඳහන් කළා එතුමා මේ කෝප් කමිටුවේ නිලධාරියෙක් වෙන්න කලින් කෝප් කමිටු සමාජිකයෙක් වෙන්න කලින් මැතිවරණ ව්‍යාපාරයකද රුපියල් මිලියනයක මුදලක් දීලා තිබුණා. ඉතින් ව්‍යාපාරිකයෙක් කොහොමත් දේශපාලනඥයන්ට උදව් කරනවා. ඒ අනුව තමන්නේ මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදාගත්ත කියලා. සරත් ෆොන්සේකා එමතුමත් ඒ අතරේ සඳහන් කරා. පෞගිය දවසක මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා එළියට එන වෙලාවේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ඔහුත් කිව්වේ මටත් එයා ඇවිල්ලා රුපියල් 100,000 දුන්නා, ළඟ හිටපු අපේක්ෂකයෝ දෙන්නෙකුට ඒක තියාගන්න කියලා තමන් දුන්නා. ඒක ව්‍යාපාරිකයෝ සාමාන්‍යයෙන් කරන දෙයක් කියලා සරත් ෆොන්සේකා එමතුමත් කිව්වා. ඒ අනුව 2 ඒ පිළිබඳව පිළිගත්තා තමන්ට මුදල් ලබා දුන්නා කියලා. අපි දකිනවා දැන් ලංකාවේ මාධ්‍යවේදීන් දිගින් දිගටම හම්බ වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් ජනතා නියෝජිතයාගෙන් ප්‍රශ්න කරනවා ඔබට මුදල් හම්බුණාද ඔබට හම්බුණාද කියලා. කොමුණක් බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැනට දෙදෙනෙක් තමයි මේ මුදල් දුන්නා කියලා ප්‍රකාශ කරලා තියෙන. ඉතින් දයාසිරි ජයසේකර ඇමතුමාට මේ චෝදනාව එල්ල වෙනවත් එක්ක මොහු කිව්වා මහ බැංකු බැඳුම් කරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරිපත් නොකරපු වාර්තාවේ තව මෙහෙම මුදල් ගත්තු 118 දෙනෙකුගේ නම් තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ බැඳුම් කර කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලලා තියෙනවා. ඒ පිටපත් සියල්ලම දැන් රාජ්‍ය ලේඛනාගාරයට යවලා තියෙනවා. අවුරුදු 30ක් යනකම් දෙන්න බැහැ කියනවා කියලා දෑසිරි ජයසේකර ඇමතුමා මාධ්‍ය හමුවේ කිව්වා. ඉතින් අපි දැක්ක ඇතැම් මාධ්‍ය ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවනුත් මේ පිළිබඳව විමසලා තියෙනවා. ඒ අනුව ඔවුන් සඳහන් කරේ බැඳුම් කර කොමිසමේ ලේකම් මේ ලේකන දැන් බාර දීලා තියෙන්නේ ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවට. සාමාන්‍යයෙන් ජනපති කොමිෂන් එකක වාර්තාවක් එහෙම නැත්නම් ඇමතිවරයෙක් පත් කරන කමිටු වාර්තාවක් අවුරුදු 30කට වහලා තියන්නේ මේවා කෙනෙකුට පරිශීලනය කරන්න අවශ්‍ය නම් ජනාධිපති ලේකම්ගේ අවසරය ඕන කියලා. ජනාධිපති ලේකම්තුමා ඒ අනුව ඊට උත්තර දීලා තිබුණා. එතුමා කියලා තිබුණා මේක විශාල ලිපි ලේඛන ප්‍රමාණයක්. එතුමගේ වචනයෙන් කිව්වොතින් මේ ඩිමෝ බට්ට ලොරියක් පිරෙන්න තරම් මේකේ ලේඛන තියෙනවා. ඒ හැම එකක්ම දෙන්න බෑ. නමුත් දෑසිරි ජයසේකර ඇමතුමා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේක ඉල්ලලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව විශේෂයෙන් නීතිපතිතුමාගෙන් තමන් කරුණු විමසනවා. ඒ විමසපු වෙලාවක නීතිපතිතුමත් කිව්වේ තොරතුරු සමාජගත වීමත් එක්ක යම් අගතියක් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව මත ඒ හැම තොරතුරක්ම දෙන්න බෑ. ඒ හින්දා සැලකිල්ලෙන් ක්‍රියාත්මක වෙන්න කියලා නීතිපතිතුමා සඳහන් කළා. ඒ අනුව යම් කෙනෙකුට පුළුවන් කමක් තියෙනවා නම් මේ වාර්තාවේ අහවල් තැන්වල අහවල් පිටුවල මේ නම් තියෙනවා කියලා සඳහන් කරන්න ජනාධිපති ලේකම්තුමාත් ඒකට උදව් කරන්නම් හොයලා දෙන්නම් කියලා කිව්වා. කොහොමුණත් ඇතැම් දේශපාලන පක්ෂ කණ්ඩායම් මේ අපවාදයෙන් ගැලවෙන්න යම් උත්සාහයක නිරත වෙනවා. ජාතික නිදහස් පෙරමුණත් කතානායකවරයාට ලිපියක් ලියලා සඳහන් කරලා තිබුණා 118ක ලයිස්තුවක් නිසා 225ක් රට හමුවේ අපකීර්තියට පත් වෙලා තියෙනවා. ඒ හින්දා එළමෙන පාර්ලිමේන්තු දිනේදීම මේ නම් ලයිස්තුව ඉදිරිපත් කරන්න කියලා එහෙම නැති වුණොතින් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්නේ යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා ජාතික නිදහස් පෙරමුණ කතානායකවරයාට දීපු ලිපියේ සඳහන් වෙනවා. ඒ අනුව නම් ටික එකපාරට ගන්න බැරි ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ අනුව තමයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂවරයා විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහත්මයා පර්පිචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන හම්බ වෙන්න ගිහිල්ලා විශේෂ ලිපියක් බාර දුන්නේ. ඒ අනුව ඔහු කිව්වේ මුදල් ලබාගත්තු දේශපාලනඥයින් පිළිබඳව තොරතුරු හෙළි කරන්න කියලා. අර ලිපි ලේඛන අවුරුදු 30කට වහලා තියෙන නිසා ඒකට එකවරම පිළිතුරක් නැති නිසා තමයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා මේ පියවරට ගිහිල්ලා තියෙන්නේ. කොමුණත් තවම 118 දිනාගෙන් දෙන්නේක් ගැන තමයි සමාජය දන්නේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ කාලයක් තිස්සේ කතාබහට ලක්වමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් මේ වන විට නැවතත් වැඩි වශයෙන් කතාබහට ලක්වන ආකාරය අපි දැක්කා පසුගිය සතිය පුරාවට. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා පසුගියදා මහනුවර පැවති උත්සවයකදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. අපි දැන් ඒ සඳහා අවධානය යොමු කරමු.
මේ යුද්ධ මර්ධනය කරන්න බෑ. රටක් ඉන්න ඕන යුද්ධ ඇති වෙයි කියලාද නීති හදන්න. රටක නීති සම්පාදනය කරන්න යුද්ධ ඇති නොවෙන්න විශ්ව කියන්නේ මොකද දන්නවද? විශ්ව අභිප්‍රායම අපේ රට යුද්ධ ඇති නොවෙන්න තමයි විශ්ව අභිප්‍රායම. විධායක ධූරය සත ජනාධිපතිතුරු පස් දෙනෙක් කිරියා. එහෙනම් JR විධායක ජනාධිපතිය යුද්ධ අවසන් කරන්න බරුනේ. විධායකෙ තිබ්බනේ. පේමදාස්, DP, චන්ද්‍රිකා. તો විධායක ජනාධිපති ධූරය නම් හේතු සාධක වෙන යුද්ධ අවසන් කරන්න මහින්ද දෙවියන් අනිත් හතර දෙනා අවසන් කරන්න. ඒ නිසා යුද්ධය අවසන් වීම සඳහා හේතු සාධක ගොඩක් තියෙනවා. සතුරාගේ පාර්ශ්ව ඇති විදිමන දුබලකම. ඒක ඇතුලේ ඇති විදිමන අභ්‍යන්තර ගැටුම්. විශේෂයෙන් ඉන්දියාව සහ එක්සත් ජනපදය. ත්‍රස්තවාදයේ පිළිබඳව උන්ගේ තිබුණු ආකල්පේ. ඉවසීමක් දරාගෙන යුද්ධය අවසන් කරන්න කියලා ජනතාවගේ තිබුණු බලාපොරොත්තුව. හමුදාවට ඇතුලට තිබුණු නව නායකත්වය. ඒ වගේම ඒ යුද්ධ වෙලාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ තිබුණු දේශපාලන අභිලාෂි. මේ සාධක ඔක්කොම තමයි යුද්ධ අවසන් වෙන හේතු සාධක වෙන්නේ. එහෙම නැතුව විධායක බලයෙන් යුද්ධ අවසන් වෙන හේතු සාධක උනේ ඊට කලින් යුද්ධය ඉවර වෙන්න ඕන. ඊළඟ කෙනා මොකද්ද? මේ ගෝඨාභය එන්න හදන මේ ගෝඨාභයට බය වෙලා JVP එක ගෝඨාභයට මේ රජුරුවන්ට බය වෙච්ච නැති JVP එක දොරටුපාලට බය වෙන්නේ. කොවිඩ් වට රජෙක් නිහිටී. ඊළඟ කෙනා නෑ මේ මේකෙන් පස්සේ රට අස්ථාවර වෙනවා. අද ස්ථාවර. මෛත්‍රී රණිලු දෙන්නම එකතු වෙලා ශ්‍රී ලංකා UMP දෙකම ආණ්ඩුවකල ස්ථාවරද? අස්ථාවරයි. ජනතාවත් එක්ක ආණ්ඩුව ඉන්නවනම් ස්ථාවරයි. ජනතාවගෙන් චන්දරගෙන වෙන මගුල් කරනවා නම් අස්ථාවරයි. ඔකට වෙලා තියෙන්නේ විධායක බලයට ඒකාධිපතින් බලය ගත්තාම වෙච්ච විනාශයක් දැකලා තියෙනවා. ඒ වගේම විධායක පුටුවේ තීන්දුවක් ගන්න නැති කෙනෙක් වාඩි වුණාමත් රටන වෙන විපත්ති දැකලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ තවදුරටත් නේද විධායක ජනාධිපතිට ඕනද නැද්ද කියලා මං හිතන සංවාදයක් අවශ්‍ය නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ දවස්වල කතා ටික ඇහුවා නැගති මේක අයින් කරන්න ඕන කියලා හිතෙනවා. මොකද මේ පුටුවේ වාඩි වෙන මහින්දටත් බෑ, රනිල්ටත් බෑ, රනිල්ටත් බෑ, මෛත්‍රීට බෑ. ඒ පැත්තෙන් කල්පනා කරත් මේක ඉඩ තියෙනවා.
මනෝජ් මේ 20 වෙනි සංශෝධනය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව මේ වන විට නැවතත් වැඩි වශයෙන් දේශපාලන වේදිකාව තුළ කතාබහට ලක්වන ආකාරය අපි දැක්කා. මේ සම්බන්ධයෙන් ගෙවී යන සතිය තුළ වාර්තා වුණු වැදගත් තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
ඔව්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මැතිතුමා තමන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට තමයි මේ 20 වෙනි සංශෝධනයේ විදිහට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියන යෝජනාව අරගෙන ආවේ. ඉතින් මේකට පාර්ලිමේන්තුවේ 3-2 බලයක් එහෙම නැත්නම් කැමැත්තක් ලබා ගැනීම උවමනාවක් තියෙනවා. දැනට පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් මීට එකඟ නොවන අදහස් ඉදිරිපත් කරලා තියෙනවා අපි දැක්කා. එක්සත් ජාතික පක්ෂයේ පහුගිය දවසක එහෙම නැත්නම් පහුගිය බ්‍රහස්පතින්දා පවත්වපු කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ ගැන අවධානය යොමු කරලා තිබුණා. සභානායක ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා අග්‍රාමාත්‍යතුමාගෙන් අහලා තිබුණා 20 වෙනි සංශෝධනය අපි මොකද කරන්නේ කියලා. ඒකට අගමැතිතුමා උත්තරේ විදිහට දීලා තිබුණේ JVP එකකට හදිසි වුණා වැඩිද කියලා තමන්ට හිතෙනවා. නමුත් අපි කතා කරලා බලමු රටට වැඩිපුර හොඳ දෙයක් අපි කරමු කියලා. කොහොම වුණත් ජනතා විමුක්ති පෙරමුණ මුලින්ම මහින්දලත් එක්ක මේක ගැන කතා කරා. විශ්ව සම්මත වෙනකොටම පාර්ලිමේන්තුව විසිරුවන කොන්දේසිත් දාලා තමයි මේ ගැන කතා කරේ. පාර්ලිමේන්තුවේ කවුරුත් ඒකට කැමති නෑ වගේ නේද කියලා නවින් දිසානායක ඇමතිතුමත් විජේදාස රාජපක්ෂ ඇමතිතුමත් මේ රැස්වීමේදී කතා වෙලා තියෙනවා. කොහොම වුණත් ඒ සම්බන්ධයෙන් අවසන් ස්ථාවරයක් සඳහන් කරලා නෑ එක්සත් ජාතික පක්ෂය. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ යම් බලාපොරොත්තුවක් තිබුණා මේකට ඒකාබද්ධ විපක්ෂය කැමති කරගන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනුත් ඒ පිළිබඳව මාධ්‍ය අහපු අවස්ථාවකත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියලා තිබුණේ මේ ගැන තීරණයක් ගන්න ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකින්ගෙන් අහන්න ඕන කියලා. ඉතින් පහුගිය බ්‍රහස්පතින්දා දිනේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායකින් රැස් වුණා. එහිදී ඔවුන් තීරණය කරලා තිබුණේ 20 වෙනි සංශෝධනයට සහාය නොදෙන්න. ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයක් විදිහට ජාතික හෙළ උරුමය ඔවුන් ප්‍රසිද්ධිය සඳහන් කරලා තියෙනවා. මේකට කිසිසේත් එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක මේ වෙලාවේ සුදුසු කාරණයක් නෙමෙයි. නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන අත්නොමතික බලතල කිහිපයක් සංශෝධනය කරන්න පුළුවන් වුණා. ඒකෙන් ඒක ප්‍රමාණවත් ඊට එහා යන්න බලාපොරොත්තුවක් නැහැ කියලා ජාතික හෙළ උරුමයත් සඳහන් කරලා තිබුණා. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රසිද්ධියේ මේකට අදහසක් දක්වලා තිබුණ නැහැ. නමුත් පහුගිය බදාදා දවසේ ආණ්ඩුවේ නිවත් වෙච්ච 16 දෙනාගේ කණ්ඩායම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මැතිතුමා හමු වෙලා තිබුණා. ඒ හමුවේදී සම්බන්ධන් මැතිතුමා සඳහන් කරා කියලා ලක්ෂ්මන් ඥාපැමැතිතුමා සඳහන් කරා 20 එච්චර හරියන එකක් නෙවෙයි කියලා ඔහු සඳහන් කළා කියලා. ඒක එහෙමනම් TNA-ගේ මතයත් 20ට පක්ෂතැනක නැති බවක් තමයි පේන්න තියෙන්නේ. ඒක 16 කණ්ඩායමේ ප්‍රකාශයක් එක තමයි අපිට කියන්න වෙන්නේ. නමුත් TNA-ක ප්‍රසිද්ධ ප්‍රකාශයක් විදිහට කරලා තිබුණේ නැහැ. ජාතික ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගණේෂන් ඇමතිවරයාත් සඳහන් කරලා තිබුණේ විධායක ජනාධිපති දුරේ අහෝසියට මේක සුදුසු කාලයක් නෙමෙයි කියලා. ඒ අනුව බොහෝ දෙනෙක් මේට අකමැති බවක් තමයි පේන්න තියෙන්නේ. කොමුණත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධිය කියන්නේ හැම වෙලාවෙම කණ්ඩායම් 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිතුමියගේ ඉඳලා හැම ජනාධිපති අපේක්ෂකයෙකුගේම ප්‍රධාන ජනාධිපතිවරණ තේමාවක් බවට පත් වෙලා තිබුණු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියන එක. ඒක ආණ්ඩුවල ඉන්න අයට බැරි නම් අපි යෝජනාවක් ගෙන්නම් මේකටවත් සහාය දෙන්න කියන අදහස තමයි ජනතා විමුක්ති පෙරමුණ අරගෙන ආවේ. නමුත් ඊට සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබෙන බවක් පේන්න නම් නෑ සංජය.
මනෝජ් අපි ඒ වගේම තවත් විශේෂ කාරණයකට අවධානය යොමු කරන්නට සූදානම්. විශේෂයෙන්ම මේ බැඳුම් කර වංචාවෙන් පසුව ශ්‍රී ලංකාවේ මහ බැංකුව ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ඉතාමත් උනන්දුවෙන් සිටින්නේ. අපි දැක්ක පසුගියදා වාර්තා කළ තිබෙනවා ශ්‍රී ලංකාවේ මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ලබා දෙන ණය වාරික යටතේ තවත් එක් ණය වාරිකයක් ලැබුණු බව මේ සම්බන්ධයෙන් මහ බැංකුව අධිපතිවරයාත් විශේෂ ප්‍රකාශයක් පසුගියදා සිදු කර තිබුණා. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
ඕ ජාත්‍යන්තර මුදල් අරමුදලින් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා දෙන වැඩපිළිවෙලේ හතරවෙනි වාරිකයෙන් නිදහස් කරන්න ජාත්‍යන්තර මුදල් අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය දීලා තිනෝ. ඒ අනුව ඇමරිකන් ඩොලර් මිලියන 252ක මීළඟ වාරිකය අපිට ලැබෙන්න නියමිතයි. තුන් අවුරුදු මුදල් සැපීමේ වැඩසටහනක් යටතේ තමයි මේ මුදල් ලැබෙන්නේ. දැනට ණය විදිහට ඇමරිකන් ඩොලර් මිලියන 1014ක් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාව මේ හරහා යම් ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා කියලා ජාත්‍යන්තර මුදල් අරමුදල විධායක සභාව අදහස් දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේ තුන් අවුරුදු මුදල් සැපීමේ වැඩසටහනේ මේ දක්වා ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා කියලා තමයි ඔවුන්ගේ අදහස් වෙලා තිබුණේ. ඒත් එක්කම ආදායම පදනම් කරගත්තු රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට, ඒත් එක්කම දේශීය ආදායම් පරත හඳුන්වා දීමට රාජ්‍ය ක්‍රියා කිරීම වැදගත් පියවරයන් කියලා ඔවුන් හඳුන්වලා දීලා තිනවා. ඉන්ධන මිල සූත්‍රය රාජ්‍ය ව්‍යවසායක මූල්‍ය අවදානම අඩු කිරීමට හේතු වුණා. විදුලිය සඳහා ස්වයංක්‍රීය මිල සූත්‍රයක් හඳුන්වා දීම අත්‍යවශ්‍යයි කියන කාරණා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව අවධානය යොමු කරලා තියෙනවා. මේ ණය ලැබීමෙන් පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයා අදහස් දැක්වීමක් කරලා තිබුණා. එහිදී ඔහු සඳහන් කරලා තියෙන්නේ දැනට අපේ විදේශ සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන 8.7ක් තියෙනවා. ඇමරිකන් ඩොලර් බිලියන 2ක් ඉදිරි සතිවලදී ලැබෙනවා. ඒ අනුව වසර අවසන් වෙනකොට බිලියන 9.5ක ඇමරිකන් ඩොලර් බිලියන 9.5ක සංචිතයක් අපිට තියෙනවා. කොහොම වුණත් වසරකට ගෙවන්න ඕන ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 3.9ක්. මේක ඉදිරි අවුරුදු 4-5ක කාලයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා විදේශ මුදල් සංචිත වඩා පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මුදල් අරමුදලට ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ චෝදනා කරනවානේ. ඔවුන් ලංකාවට යම් කොන්දේසි දානවා. ඒ හින්දා හිතකර වටපිටාවකට මේ මුදල් ලබා දෙන්න කියලා කොහොම වුණත් මහ බැංකුව අධිපතිවරයා මේ අදහස් දක්වමින් සඳහන් කරලා තිබුණා. ඔවුන් මැදිහත් වෙන්නේ මූල අස්ථාවරත්වයක් ඇති වෙච්ච වෙලාවක විතරයි. ඉතින් අපි හැම එකම අවුල් කරගෙන ඒ අයට බැනලා වැඩක් නැහැ කියන අදහසත් එහිදී දක්වලා තිබුණා. කොහොමනත් අපට මේ තුන් අවුරුදු වැඩසටහනේ හතරවන ණය වාරිකය ලබා දෙන්න නියමිතයි. ඒක ඇමරිකන් ඩොලර් මිලියන 252ක්.
එවගේම මනෝජ්, පසුගිය සති කිහිපය පුරාවටම ශ්‍රී ලංකාවට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනජීවිතයට දැඩි ලෙස හානිය එල්ලවුණු බව අපි දැක්කා. ඒ වගේම මේ දකුණු පළාතේ පැතිර යන උණ රෝගයක් සම්බන්ධෙනුත් අපිට තරමක් අයහපත් තොරතුරු වාර්තා වෙන ආකාරයත් අපි දුටුව මාධ්‍ය ඔස්සේ. දැනගන්නට කැමති මේ කරුණු කාරණාවල අලුත්ම තත්ත්වයත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන.
ඔව්, වැසි තත්ත්වේ නම් යම් අඩුවක් මේ වෙන විට දකින්න තියෙනවා. ඇතැම් ප්‍රදේශවලට විටින් විට වැසි ඇදහැලෙනවා. ගම් වතුර අවදානම වැඩි දේවල් පිළිබඳව දැන් එතරම් අවධානයක් යොමු වෙලා නැහැ. නමුත් පෞගිය සතිය වෙන විට එහෙම තත්ත්වයක් තිබුණා. මේ වන විට ලොකුම හිසරදේ බවට පත් වෙලා තියෙන්නේ දකුණු පළාත ආශ්‍රිතව පැතිර යන අලුත් වෛරස් උණ රෝගයක්. මේකට ගොඩක් ළමයි තමයි මුහුණ දෙන්නේ. වැඩිහිටියනුත් වැළඳෙනවා. කොමනක් මේ වෙන විට ජීවිත 15ක් විතර නැති වෙලා තියෙනවා. දැනට දකුණු පළාත ආශ්‍රිත රෝහල්වල 300ක් පමණ දෙනා නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මරණ වාර්තා වීම සහ රෝගීන් ඇතුළත් වීම ක්‍රමයෙන් දැන් අඩු වෙනවා කියලා වාර්තා වෙනවා. කොමනක් කුඩා දරුවන් තමයි මෙහි ඉලක්ක කණ්ඩායම් බවට පත් වෙලා තියෙන්නේ. අවදානමක් සහිත පුද්ගලයින් විශේෂයෙන් විවිධ රෝගවලට ගොදුරු වෙච්ච අය, වැඩිහිටියන්, ශාරීරික දුර්වලතා තියෙන අය මෙවැනි අයව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා අපිට දැනගන්න තියෙනවා. කොමනක් මෙහි අඩුවක් දකින්න තියෙනවා කියලා රෝහල් පැත්තෙන් සඳහන් කළත් සෞඛ්‍ය අංශ තව පැත්තකින් සඳහන් කරනවා වැසි වැඩි වෙන නිසා, වර්ෂාව ඇදහැලිවීමෙන් තිබෙන නිසා මේ අවදානමේ ටිකක් වැඩිවීමක් තියෙන්න පුළුවන්. කොහොමුණත් පරිස්සම් වෙන එක තමයි හොඳ කියලා. දකුණු පළාත ආශ්‍රිතව තමයි මේ වෛරස් රෝගය පිළිබඳව තොරතුරු අහන්න ලැබෙන්නේ. අවාසනාවන්ත සිදුවීම ජීවිත 15ක් පමණ මේ වන විට මේ රෝගී තත්ත්වය නිසා අපිට අහිමි වෙලායි තියෙන්නේ. සංජය.
විශේෂයෙන්ම මනෝජ්, මේ ආකාරයෙන් කාලගුණය සම්බන්ධයෙන් අයහපත් තොරතුරු වාර්තා වෙද්දී, එහෙමත් නැත්නම් කාලගුණයෙන් ජනජීවිතයට බාධා එල්ල වෙද්දී අපි දැක්කා මේ වර්ජන කීපයක් නිසාත් ශ්‍රී ලංකාවේ ජනජීවිතයට බාධා එල්ලවන ආකාරය. ඊයේ රාත්‍රියේදීත් යම්කිසි ආකාරයකින් තැපැල් සේවක වර්ජනයක් පිළිබඳව තොරතුරුත් වාර්තා වෙනවා. අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳව තොරතුරුත් ඔබගෙන්.
වර්ජන ක්‍රියාමාර්ග තුනක් පිළිබඳව මේ දිනවල අපිට තොරතුරු වාර්තා වෙනවා. අයින් ප්‍රධාන එකක් තමයි සංකේත වැඩ වර්ජනයක ජල සේවකයින් නිරත වෙනවා. එහිඳ ජල සැපයුමට අඛණ්ඩ
ජල සැපයීමට යම් බාධාවක් සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව පහුගිය අඟහරුවාදා හවස 4 ඉඳලා පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරලා 12.1ක වැටුප් වැඩිවීමක් ලබා දෙන්න කියලා ඉල්ලලා, කොමුණත් මේක සංකේත වැඩ වර්ජනයක් නිසා සහ ඇතැම් වෘත්තීය සමිති මේකට එකඟ නොවීම නිසා මේ වැඩ වර්ජනය සංකේත වැඩ වර්ජනයක් විදිහට පැය 48ක කාලයකින් අවසන් කරන්න සිදු වුණා. ඊට අමතරව තැපැල් සේවකයන් ඊයේ මැදම රාත්‍රියේ ඉඳලා වර්ජනයක නිරත වෙනවා. ඒ හින්දා යම් ආකාරයකින් තැපැල් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් කමක් ලැබෙයිද කියලා සැකයකුත් තියෙනවා. ඔවුන් බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් නිලධීන් කිහිපයක් ඉදිරිපත් කරලා තමයි වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට ඉදිරිපත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ අනුව බැලුවොත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක්, තැපැල් වෘත්තීය සමිති කිහිපයක් සහ ජලයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් මේ දවස්වල වෘත්තීය ක්‍රියාමාර්ගවල තමයි ඉන්නේ. ඒක සාමාන්‍ය ජන ජීවිතයට යම් මට්ටමකින් බලපෑමක් එල්ල වෙනවා. ඒ හින්දා ලංකාවේ මාධ්‍යෙත් වැඩි අවධානයක් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලටත් යොමු වෙලා තියෙනවා.
හොඳයි, ඒ අප සමගින් කතා බහට එකතුනේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් ජුඩිතියාවල. මනෝජ්, බොහොම ස්තුතියි. අපි ලැබෙන සතියෙදිත් සෝදානම් ඔබ සමගින් එක්ව මේ ආකාරයෙන් කතා බහ කරන්නට. බොහොම ස්තුතියි.
ස්තුති සංජය.
SBS 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 Radio SBS.com.au